2013 වසරේ 3 මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන. අපි කවුරුත් උත්සාහවත් වන්නේ සංසාර දුක්ඛයන්ගෙන් නිදහස් වීමේ මාර්ගය මනාව අවබෝධ කරගන්න තේරුම් කරගන්න. මනසට ඇලිලා ඉන්න තුරුම සසරට ඇලිලා ඉන්නවා. මොකද්ද කියන්නේ? මනසට ඇලිලා ඉන්න තුරුම සසරට ඇලිලා ඉන්නවා. සසරට ඇලිලා ඉන්නවා කියන හැම මොහොතකම මනසටත් ඇලිලා ඉන්නවා. මනස යම් මොහොතක ඉක්මවයිද අහෝ සසර ඉක්මවා යනවා. සසර යම් මොහොතක ඉක්මවයිද අහෝ මනස ඉක්මවා යනවා. අකාලිකෝ ධම්මෝ, අකාලිකෝ ධම්මෝ කියන්නේ කාලය තමයි සසර. අකාලිකයි කියලා කියන්නේ සසර නෑ, සංසාර නිරෝධයක් ඇති වෙනවා. ඉතින් නුවණ මෙහෙවන්නට ඕන මේ කාලය සහ කාලය ඉක්ම වූ අවස්ථාව කියන්නේ කුමක්ද යන්න පිළිබඳව සොයන්නට. විමසුන් නුවණින් තමයි සම්බුදු සසුනේ මගඵල නුවණ ලබාගෙන තියෙන්නේ ශාසන ඉතිහාසයේ. විමසුන් නුවණින් ගාථා ධර්මය ප්‍රකාශ කරද්දීම, සූත්‍ර දේශනාව ප්‍රකාශ කරද්දීම තමයි මේක දකින්නේ. එහෙමත් නැත්නම් මේක ධම්මානුපස්සනාවක් හැටියට වඩන මෙනෙහි කරන අවස්ථාවේදී තමයි දැකලා තියෙන්නේ. එහෙමත් නැත්නම් මේ සිත පිළිබඳව සොයන අවස්ථාවක, එහෙමත් නැත්නම් මානසික ශරීරයේ කායික ශරීරයේ පිළිබඳව සොයන අවස්ථාවක එයා මේ Nirodhaya විවිධ කරුණු පදනම් කරගෙන විවිධ අවස්ථාවන් වලදී එයා තේරුම් ගන්නවා. එක් එක් අයට එක් එක් අවස්ථාවන් වලදී මේ ධර්ම කාරණාවන් ප්‍රකට වෙන ආකාරයක් අපිට දකින්න තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියවෙන්නේ ඉන්ද්‍රියන් පහත් මනසත් කියන මෙන්න මේ සයින්ද්‍රිය තුල ලෝකයත් ලෝක නිරෝධයත් මහණෙනි මම පනවනවා කියලා දේශනා කළා. බඹයක් පමණ ශරීරය තුල ලෝකයත් ලෝක නිරෝධයත් පනවලා තියෙනවා. අපි ඉතින් ලෝකයේ තියෙන නොයෙකුත් දේවල් ඉගෙන ගත්තා. හැබැයි අපේ සජීවී දහමට අපිට දැනෙන දේවල් වලට අපි බැහැගෙන හිටියේ නෑ. අපි දැක්කේ නැති දෙයියෝ අදහනෝ, දැක්කේ නැති දේවල් පිළිගන්නෝ, දැක්කේ නැති දේවල් විශ්වාස කරනෝ, දැක්කේ නැති ලෝකයක් තුළ මිනිස්සු ඇදහිලි ලෝක කරනෝ මිනිස්සු. නමුත් මේ ඇයි කියලා ප්‍රශ්නයක් ගොඩනගන්න හිතෙනවා මිනිස්සුනේ. ඔබ නොදැක්ක ලෝකෙ පස්සේ යන්නේ ඇයි මේ දැනෙන ලෝකේ අතහැරලා? දැනෙන ලෝකේ ඔබට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. දැන් ලබනාත්මෙ ලැබෙනවයි කියන දේ ඔබට මේ ආත්මේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඈ ඈ ඒ නිසා නිර්වාණය කියන එකත් අපි ලබනාත්මෙට දාලා ඒකත් අපිට මේ ආත්මේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒ නිසා ඇයි අපි මේ දැනෙන ඉන්ද්‍රියන් පහ උතුම් කොට සලකලා ඒ අනුසාරයෙන් මේක බලන්න අපි උපකාර වෙන්නේ නැත්තේ, උත්සාහවත් වෙන්නේ නැත්තේ? ඉතින් පොතේ තියෙන දේ ධර්මයේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පොතේ සඳහන් වෙලා තියෙන දේ හිතේ තියෙනවද කියලා බලන්න ඕන. ඒකටයි කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ ඒකයි. මේ ධර්මයයි ධර්මය ගලපලා ඒ ගැළපීම තුළ ඇති කරගන්නවා මේ මනස තුළ. එතකොට පොතේ තියෙන දේ හිතේ තියෙනවා නම් හරියටම ධර්මයට ගැළපෙන්න විදියට. දැන් බුදුරජාණන් වහන්සේ නිර්වාණය ගැන කියලා දෙනකොට උදාහරණයක් වශයෙන් මේ කියන්නේ හඳුන්වලා දෙනවා. ඇසේ නිරෝධය, කනේ නිරෝධය, නාසේ, දිවේ, ශරීරේ, මනේ නිරෝධය ආදී කොට ඇති සියද්ද. එහෙ නැත්තම් සබ්බත් සංවරය, සියලුම සංවර භාවයන් නැති වෙනවා කියලා. එතකොට ඒ සංවර භාවය, ඒ නික්මීම තියනවද කියලා බලන්නට ඕන. ඒ සංවර අසංවර භාවය කියලා අපි තුල ජනිත වෙන්නේ, ගොනු වෙන්නේ මනුෂ්‍යයාගේ සිත්වල ඇතිවන්නා වූ යම් කිසි වේගකාරී ස්වභාවයක්. ඒ වේගකාරී ස්වභාවයේ තියෙන අන්තගාමී වේගකාරී ස්වභාවයන් තියෙනවා, අන්තගාමී නැති ස්වභාවයන් තියෙනවා. දැන් පුහුදුන් මනස කියලා කියන්නේ හරිම අන්තගාමී වේගකාරී ස්වභාවවල් තියෙන්නේ. ඒ නිසා අපි හැමදාමත් කියනෝ වගේ වහා ඇවිලෙන සුළුයි කියලා ගහගත්තට කමක් නැහැ. පන්සලට දන් දෙන්න දායකයම තමයි පන්සලට එරෙහිව නැගී හිටින්නේ, වෙන කෙනෙක් නෙමෙයි. එයාට මනසට මදි පුංචි කමක් හරි වෙන කෙනෙකුට ලොකු තැනක් දීලා තමන්ගේට පොඩි තැනක් දුන්නොත් හරි, තමන්ව මේ නිසි අගැයීම කළේ නැති වුණොත් හරි, හාමුදුරන්ගේ ඔළුව කන්න හදනවා. ඒ දිනා ඒ මානසික ස්වභාවයන්. ඉතින් ඒ නිසා ඒව මනාව තේරුම් කරගන්නට ඕන. මමංකාරයේ විවිධ දේවල් ලෝකයෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් අපි මේ අනුන්ට, අන් අයට විවිධ හේතුන් මත දොස් කියන හැම මොහොතකම තමන් වෙත හැරිලා ඒක තමන්ගේ තුළ තිබුණු දුර්වලකාවය මොකද්ද කියලා තේරුම් අරගෙන ඊට අනු හසු වෙන්නේ නැතුව, කියන්නේ ලෝභයට ද්වේෂයට වැටෙනවනේ අන් අයට වරද පටවන්න ගියාම. තමා කෙරෙහි ඒක යොමු කරගත්තාම එතන වැටෙන්නේ තමා විදර්ශනාවට. ඒ කියන්නේ යම් පරේෂණයකට වැටෙනවා. ඒ පරේෂණයකට වැටෙන තැන අපි බොහෝ මානසික ස්වභාව ලක්ෂණ අඳුන ගන්නවා. ඒ බොහෝ මානසික ස්වභාව ලක්ෂණ තුල අපි ළඟට මනසේ පූර්ණත්වයටපත් වෙමින් අපිට පුළුවන්කම තියෙනවා මේ මනස අතික්‍රමණය කරන්න හැකියාව ලැබෙනවා. අතික්‍රමණය කළ යුතුමයි, මනස අතික්‍රමණය කළ යුතුමයි. මනස අතික්‍රමණය කරනවා කියන්නේ ගැඹුරුම මනසේ යටිසිත අතික්‍රමණය කරන්න ඕන. එහෙම නැතුව අපි මතු පිටින් යම් යම් දේවල් මේ විනයන් පනවගත්තයි කියලා මනස අතික්‍රමණය කරන්න බෑ. එහෙනම් ඉතින් හිරකාරයත් සිල්වන්තෙක් වෙනවා. හිරකාරයත් සංවර කෙනෙක් බවට පත් වෙනවා. එයාගේ අත් දෙකටත් මාංචු දාලා, කකුල් දෙකටත් මාංචු දාලා කූඩුවක් ඇතුළේ හිර කරලා තියෙනවා. නමුත් එයා මනස අතික්‍රමණය කරපු කෙනෙක් නෙමෙයි, නිසා සංවර කෙනෙක් නෙමෙයි එයා. එනිසා අපි සිත තමයි, සිත තුල තමයි, අධ්‍යාත්මය තුල තමයි මනස අතික්‍රමණය කරන්නට ඕන. ඒ මනස අතික්‍රමණය කළාට පස්සේ අපිට ලැබෙන්නේ මොකද්ද? මේ පුහුදුන් ලෝකයා ඇලෙන ගැටෙන මානසිකත්වයේ නැතුව යනවා. ඇලෙන ගැටෙන මානසිකත්වයේ නැතුව යනවා. වේගයෙන් ඇලෙනවා, වේගයෙන් ගැටෙනවා. වේගයෙන් ඇලෙනවා, වේගයෙන් ගැටෙනවා. වේගයෙන් සසර සැරිසරන ස්වභාවයක් තියෙනවා, ලෝභ, දේශ, මෝහ ඔස්සේ. ඉතින් ඒවයින් සම්පූර්ණ නිදහස් වුණාට පස්සේ යාට තියෙන නිරෝධ සංඥා. නිරෝධ සංඥා කියලා දෙයක් ඇති වෙනවා. මොකද්ද සංඥා? නැත. සංඥා නැ, නිරෝධ සංඥා. රූප නිරෝධයි, ශබ්ද නිරෝධයි, ගන්ධ නිරෝධයි, රස නිරෝධයි, සිතවිලි නිරෝධයි, සම්බත්ත මේ සියලුම දේවල් නිරෝධයි, සංවරයි. ඒ සංවර නිසාම එයාට එතන දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනයට කියනවා සම්මයක් දර්ශනය, සම්මා දිට්ඨිය කියලා කියනවා. ඊටාම සෞම්‍ය භවකුත් තියෙනවා, නිවැරදි භවකුත් තියෙනවා. තථාගත දර්ශනය කියලත් එතෙන් ඒකටම තමයි කියන්නේ. තත්ථාකාරයේ ලෝකෙ පේනවා, මවාගත් ආකාර නැහැ, ඉගෙනගත් ආකාර නැහැ. නමුත් පුහුදුන් ලෝකයේ සත්වයන් බලන්නේ ඉගෙනගත් ආකාරයට, කියලා දුන්නු ආකාරයට. දෙයියෝ ඉන්නවයි කිව්වොත් ඉන්නවා, දෙයියෙක් නැහැ කිව්වොත් නැහැ. දැන් ලෝකෙ මවාපාවුම දෙයියෝ කී දෙනෙක් ඉන්නවද? ලොට් එකක් ඉන්නවා. ස්ටෙප් බයි ස්ටෙප් එක එක එක්කෙනා චේන්ජ් වෙලා මවල තියෙනවා. මුල්ම කාලේ මවල තිබ්බේ මහා බ්‍රහ්මිය ලෝකේ. ඊට පස්සේ මවනවා ඔය ශක්‍ර දේවේන්ද්‍රය කියන්නේත් ඒ මවපු එක්කෙනෙක් තමයි ශක්‍ර කියන්නේ එනවා කියනවා. ඊළඟට මේ සිසුදහාමේ දෙවියන් වහන්සේ ළඟට මවනවා. ඊට පස්සේ තවත් අවුරුදු 500ක් විතර ගියාම මුසින්දාමේ අල්ලා දෙයියොත් ලෝකෙ මවනවා. තයේ මෙරිද ආරම්භ වෙච්ච ආගම් තියෙනවා නම් ඒකටත් මොකක් හරි නමක් දාලා ඒ දෙයියත් ලෝකෙ මවලා තියෙනවා. හැබැයි මේ සියලු මිනිසුන් තේරුම් කරගත්තා නම් නිවැරදි විදියට දෙවියන් යනු අපි ආමන්ත්‍රණය කරනු ලබන විද්‍යාත්මක න්‍යාය යථාර්ථවාදී සත්‍ය කුමක්ද කියලා පටු හැඟීම අයින් කරලා දාලා එයාට ඇත්තෙන්ම දෙවියන් අඳුනගන්න හැකියාව ලැබෙන ජීවත් වෙලා ඉද්දි. ඉතින් අර ගතහානුගතික හැඟීමට වහල් වෙලා හිටියොත් ඒගොල්ලොන්ට මිය ගිහිල්ලත් දෙයියෝ අඳුනගන්න හම්බෙන්නේ නැහැ. ඇස්සරල වැළුවොත් විතරක් දෙයියෝ අඳුනගන්න පුළුවන්. ජීවමානවම මේ ලෝකේදීම අපිට මේ දෙයියෝ අඳුනගන්නට පුළුවන් හැකියාව. මොකද්ද මේ දෙවියෝ කියලා කියන්නේ? මේ ස්වභාව සංකලණයට තමයි දෙවියෝ කියලා කියන්නේ. ස්වභාව සංකලණයට. ඒ ස්වභාව සංකලණය සිත තුලත් බාහිර ලෝකයේ තුලත් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි දේව කියන ගුණය තියෙන්නේ. ওই දේව කියන ගුණය තැනම තමයි මාර කියන ගුණය තියෙන්නේ. එතකොට ඒකනේ ඔය කියලා තියෙන දෙයියෝ තමයි අපි අපායටත් දාන්නේ, දිවී ලෝකෙටත් දාන්නේ කියන්නේ ඒක තමයි. එයා තමයි දෙවියන්, එයා තමයි තීඳු තීරණ දෙන්නේ කියන්නේ ඒකයි. මෙතන එතනම තියෙනවා මොකද්ද? කර්ම ක්‍රියාවේ ප්‍රතිඵලය, ප්‍රතික්‍රියාවලිය, කර්මය සහ නිරෝධය ඒ සංකල්පය තුළ තියෙනවා. ඒක ඇතුළේ තියෙනවා. නමුත් ඒක හරියට තේරුම් ගන්න නැහැ මිනිස්සු. ඒ කියන්නේ තමන් කරන ඕනම දෙයක් ප්‍රතික්‍රියාවලියක් හැටියට තමන්ට හම්බ වෙනවා. ඒ නිසා මේ ලෝකේ හැම මිනිස්සෙක්ම තමන් භුක්ති විඳින්නට කැමති දෙයක් තමන් අනුන්ට කරන්න ඕන. තමන් භුක්ති විඳින්න අකමැති දෙයක් ලෝකේ අන් අයට කරන්නට එපා. අන් අයට හානියක් කරන්නට එපා. අවඩක් කරන්නට එපා කියන කාරණේ තියෙනවා. හොඳයි, මේ පින්නතුන් මේ අපි හිතනවා දැන් අපි අර සද්ධාව ඇති වුණාට පස්සේ පැහැදීමෙන් යුක්තව අහගෙන ඉන්න විමසුන් බුද්ධිය ටිකක් අඩු වෙනවා. අපි හිතනවා ඊට වැඩි බොහොම හොඳ කාරණයක් බවට පත් වෙයි. තම තමන් අතරම ධර්මය ගොඩ නැගිච්ච, ඥානය දියුණු වෙච්ච තම තමන්ගේම මට්ටමේ ඉන්න පිරිස එක්ක ටිකක් සාකච්ඡාන ස්වરૂපයෙන් යුක්තව ටිකක් සාකච්ඡා කරනකොට මීට වඩා මම හිතන්නේ මේ විවෘත භාවයකින් යුතුව, තර්කානුකූල භාවයකින් යුතුව සාකච්ඡාවන් සිදු වෙනවයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමන්ට හැකි තරම් ධර්මය යම් ප්‍රමාණයකට ප්‍රකට වෙච්ච, ප්‍රගුණ වෙච්ච අය සමග සාකච්ඡා කිරීම විරු ප්‍රමාණවත් වෙනවා. අපි කිසිම මතයක ඉන්න ඕනේ නැහැ. කිසිම මතයක ඉන්න ඕනේ නැහැ. අපේ පූර්ණත්වයට පත් වෙන තුරුම මේක සත්‍යයි කියලා බාර ගන්න ඕනේ නැහැ. දැන් අපි උගන්වලා තියෙන්නේ මේව පිළිගන්න කියලා, විශ්වාස කරන්න කියලා. ඇත්තෙම වැරදි. පිළිගත යුතු නෑ, විශ්වාස කළ යුතු නෑ. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන තුරු යන්න. ඒකයි බුද්ධ අනුශාසනා, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. ඒ නිසා කිසි විටක පිළිගැනීම් වලට යන්න එපා. නුවණින් යුක්තව තමන්ටම කරුණු කාරණා මනාව ආත්මීය අවබෝධයක් වශයෙන්, ජීවමය අවබෝධයක් වශයෙන් ඒ ප්‍රත්‍යක්ෂ වෙන තුරුම යන්න. උදාහරණයක් දෙන්නම්කො. මොකද්ද මේ ආත්මීය අවබෝධය කියලා කියන්නේ? ජීවමය අවබෝධය කියන්නේ මොකක්ද? දැන් අපිට ගින්දර පිළිබඳව තියෙන ආත්මීය ජීවමය අවබෝධයක්. දැන් කෝටියක් එකතු වෙලා කියනවා ගින්දර හරිම සිසිලයි කියලා. නමුත් අපි අපේ අවබෝධය වෙනස් කරගන්නවද? ඈ, වෙනස් කරන්නේ නැහැ. ඇයි ඒක? පූර්ණ ආත්මීය අවබෝධයක් ඇතර තියෙනවා. පූර්ණාත්මය අවබෝධයක් ඇතරති. අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අපි තුළ ඇති කර ගැනීම සඳහා අපි වෙර මහන්සේ දරන්න ඕන කියලා මම විශ්වාස කරනවා.